මීළඟට ගරු රාජ්‍ය මාත්‍ය සේහන් සේමසිංහ මැතිතුමා මිනිත්තු 14ක් කාලයක් ඔබතුමාට
දෙන්න. ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි, අද අපි සාකච්ඡාවට ගෙනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආටිකල් 4 වාර්තාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුව තුළ මේ වාර්තාව පිළිබඳ සාකච්ඡා වෙද්දී හොඳ යෝජනා වගේම විවිධ දේශපාලන මතවාද උඩ ඉඳගෙන සාකච්ඡා කිරීම ආරම්භ වුණා. විශේෂයෙන්ම මේ දක්වලා තියෙන එක කරුණකට මගේ අවධානය යොමු කරොත් කරු මුලාසන අනුර මන්ත්‍රීතුමනි, අපි ඔක්කොම කතා කරන්නේ මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. දැන් මීට පෙර කතා කරපු දිස්සත්තනායක මන්ත්‍රීතුමා වැරදි පණිවිඩයක් රටට දෙන්න උත්සාහ කරා. මේ ඇමරිකානු ඩොලර් මිලියන 455ක මුදල මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අපි අවලංගු කිරීම හරහා මේ ආර්ථික අර්බුදයකට යන්න එක කාරණයක් වුණා කියන කාරණේ. හැබැයි අපි ප්‍රතිපත්තිමය වශයෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අපේ විරෝධතාවය අපි ප්‍රකාශ කරලා තියෙනවා. අපේ රටේ ඉඩම් අයිතියෙන් 3/1කට ආසන්න ප්‍රමාණයක ඉඩම් අයිතිය සින්නක්කරව තවත් රටකට පැවරීමට අපේ විරෝධතාවයේ අපි එදා ඒකාබද්ධ විපක්ෂයෙන් දැම්ම කටයුතු කරා. එතකොට ඒ ඩොලර් මිලියන 455 වෙනුවෙන් මේ රටේ ජනතාවගේ ඉඩම් අයිතිය පාවා දෙන්න අපි රජයක් හැටියට කටයුතු කරේ නැහැ අධිකරු ජනාධිපතිතුමා. ඉතින් මම හිතන්නේ එවැනි ප්‍රකාශ මේ වගේ අර්බුදකාරී අවස්ථාවන් වල කිරීම කිසිසේත්ම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි අපේ රටට ආයෝජකයෝ ඉද්දී විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ඊළඟට අපේ රටේ වරායවල් සඳහා ආයෝජකයන් ඉද්දී, ඊළඟට බලාගාර සඳහා ආයෝජකයන් ඉද්දී මේ කියන කණ්ඩායමම ඊට විරුද්ධව හඬ නැගීමත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව පමණක්ම සහයෝගය පළ කිරීමත් කියන කාරණාව මං හිතන්නේ හොඳටම පෙනී යනවා දේශපාලනික වශයෙන් තමන් කාරණා ඉදිරිපත් කරනවා කියන එක. ඊළඟට මූලිකව අපි ගත්තොත් මේ ආටිකල් 4 වාර්තාව තුළ ඉතා පැහැදිලිව තියෙන ප්‍රකාශයක් තමයි අපේ රටේ සංචාරක ඉපැයීම් අහිමිවීම අද අපේ රට මේ ආකාරයේ ආර්ථික අර්බුදයකට ගමන් කිරීමට එක ප්‍රධාන හේතුවක් වුණා කියන කාරණාව. ඒ වගේම වුන් ප්‍රකාශ කරනවා අපේ රටේ COVID-19 වසංගතයේ මැඩපැවැත්වීම සඳහා රජය ගත්ත ප්‍රශංසනීය ක්‍රියාමාර්ග වගේම ඒ හරහා අපේ රටේ ආර්ථිකයට ඇතිවෙච්ච බරපතල පීඩනය ගැන වුන් කතා කරනවා. එයින්ද අපිට පෙනී යනවා මේ යම් යම් කණ්ඩායම් දේශපාලනික මුහුරුවරකින් අපේ රටේ සාමකාමීව විරෝධතා ඇති කිරීමට තියෙන අයිතිය රජය පිළිගනිමින් ආරක්ෂා කරමින් කටයුතු කරද්දී ප්‍රචණ්ඩකාරීව හැසිරිලා ලෝකයට පණිවිඩයක් දෙන්න හදනවා මේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම් වලට නායකත්වය දෙන පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ අද ජයග්‍රහණය කරලා කියන කාරණේත් අපිට කියන්න පුළුවන්. මොකද අද අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ අවුරුදු දෙකකට පස්සේ නැවත පිබිදීමක් ලැබුවා. පිබිදීමක් ලැබලා අපිට විදේශ විනිමය අපේ රටට එන්න පටන් ගත්තා. ඔවුන් අපේ රට මේ ලෝකයේ සංචාරය කරන්න පුළුවන් ප්‍රධාන රටවල් 10 අතරින් එක රටක් හැටියට ලෝකයට පණිවිඩය අරගෙන ගියා. මේ රටේ ජීවත් වෙන පවුල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ඍජුවා වක්ර රැකියාවලින් සංචාරක ව්‍යාපාරයෙන් තමන්ගේ ජීවිතාව අරගෙන යනවා. අද ඒ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය නැවත පිබිදීමක් ලබා දීමට අවශ්‍ය ප්‍රධානතම වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න ඔවුන් වග බලාගත්තා කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනි. මං හිතන්නේ දේශපාලනික මුහුණුවරින් මේ ආර්ථික අර්බුදය බැලුවොත් අපේ රජයට වගේම ඔවුන් විශ්වාස කරනවා නම් වෙනත් රජයක් පත්වෙයි කියලා ඒ රජයටත් මේ කාරණාවට මුහුණ දෙන්න සිදු වෙනවා. එහෙනම් මේ ආටිකල් 4 වාර්තාව තුල සාධනීය කාරණා තියෙනවා. දැන් මීට පෙර කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිව්වා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. ඒ සහයෝගය ලැබෙන්නේ නැත්තේ මේ ආටිකල් 4 වාර්තාව තුල අඩංගු කරුණු වලට අපි එකඟතාවය පළ කරලා නැහැ කියලා. ඔබට මතකනම් ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි, මේ ආටිකල් 4 වාර්තාව දිගින් දිගටම මේ රටේ කෙටුම්පත නිකුත් වෙලා තියෙන අවස්ථාවේ ඉඳලා දිගින් දිගටම පාර්ලිමේන්තුවට සභාගත කරන්න කියලා ඉල්ලීමක් කරා විපක්ෂ හිටපු අග්‍රාමාත්‍යතුමා ඇතුළු සමහර විපක්ෂයේ අපේ මන්ත්‍රීතුමාලා. ඒ වෙලාවේ අපි ඒක ලබන්න දුන්නේ ඇයි?
එහි අඩංගු කරුණු පිළිබඳව රජයක් හැටියට මුදල් අමාත්‍යාංශය හැටියට අපේ තිබිච්ච යම් යම් එකඟ නොවන කරුණු පිළිබඳව අපි නැවත ඔවුන්ට දැනුම් දුන්නා. ඒ දැනුම් දීලා මේ වාර්තාව පිළිබඳව දෙපාර්ශ්වයෙන් එකඟ වුණාට පස්සේ තමයි අද මේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා අපි අද විවාද කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ හින්දා IMF එක ලංකාවට සහයෝගය නොදෙනවා කියලා කිසිම අවස්ථාවක නිල හෝ නොනිල ප්‍රකාශයක් කළා නැහැ. එයින් අපිට පේනවා මේ සමහර අය එක පැත්තකින් අපිට උදව් කරනවා කියලා අත දෙනවා වගේම වැරදි මත සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි IMF එකත් එක්ක ඉතාම කිට්ටුවෙන් වැඩ කරනවා. දැන් මේ වෙනකොටම මුදල් ඇමතුමා හැටියට අලි ශබ්රි මැතිතුමා විශේෂයෙන්ම මේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච GLPRS විදේශ කටයුතු ඇමතුමා ඇතුළු එතුමා ප්‍රමුඛ කණ්ඩායමක් කැබිනට් මණ්ඩලය පත් කර මේ අවශ්‍ය මූල්‍ය උපදේශක එවගේම නීති උපදේශකයන් පත් කිරීම සඳහා කමිටුවක් පත් කරා. දැන් ඒකේ මූලික වැඩ කටයුතු අවසන් කරලා අපි මේ වෙනකොට ඒ කැමැත්ත ප්‍රකාශ කරන කණ්ඩායම ලබා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට මේ වෙනකොට ඒ අවශ්‍ය ලිපිලේඛන සකස් කළා. මුදල් ඇමතිවරයා හැටියට අලි ශබ්රි මැතිතුමා ඉදිරිපත් කරලා ඒ අනුමැතිය ලබා ගත්තට පස්සේ ඉතාම ට්‍රාන්ස්පේරන්ට් ආකාරයට විනිවිද ආකාරයට අපි ඉතාම සුදුසු මූල්‍ය උපදේශකයන් සහ නීති උපදේශකයන් පත් කරලා මේ IMF එකට අවශ්‍ය ඒ ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. සමහර අයගේ මතයක් තියෙනවා ඒක කලින් ආරම්භ කරා නම් හොඳයි කියලා. හැබැයි අපි ඒක ආරම්භ කරලා අපේ වැඩ කටයුතු ඉදිරියට අරගෙන යනවා. ඒ සමගම අපිට අපේ ණය ගෙවීම සම්බන්ධයෙන් විවිධ තීන්දුව ගැනීමේ හැකියාවක් එනවා. ඒ මූල්‍ය උපදේශකයන් සහ නීති උපදේශකයන් පත් කරලා ඒ විවිධ රටවල් එක්ක ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික මේ ණය එකඟතා මේ සියල්ල පිළිබඳව නිසි යැගීමකින් පස්සේ ඒ අවශ්‍ය තීන්දුව අපි ලබා දෙන්න කටයුතු කරනවා. එහෙනම් අපි කිසිම අවස්ථාවක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරපු ආටිකල් 4 වාර්තාව ප්‍රතික්ෂේප කිරීමක් සිදු කළා නැහැ කියන එක ඉතාම වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා. අපි වගකීමෙන් ප්‍රකාශ කරන්නේ මේ වගේ කාරණා සමාජගත වීම එතරම්ම සුදුසු නැහැ. මේ වාර්තාව තුළ අපි රටට කියපු සත්‍ය තත්ත්වය තියෙනවා. මේ වාර්තාව තුළ අඩංගුයි බදු අඩු කිරීම සම්බන්ධයෙන්. බදු අඩු කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙච්ච ආයෝජනය ආවේ නැත්තේ COVID-19 වසංගතයත් එක්ක ඒ ආයතන ඒ සමාගම් මේ පුද්ගලයෝ වග බලා ගත්ත තමන් ළඟ තියෙන මුදල් ආයෝජනය කිරීම වෙනුවට තවදුරටත් ඔවුන්ගේ පඩිනඩි ගෙවලා සේවක සේවිකාවන් ආරක්ෂා කළ තමන්ගේ ව්‍යාපාරය ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමට. එහිඳ කිසිම අවස්ථාවක අපි රටේ ආර්ථිකය කඩාබිද දැමීමේ තීන්දුව ගත්තේ නැහැ. නමුත් අවාසනාවකට අපි උපරිම උත්සාහය දරුවා. අපි උපරිම උත්සාහය දරුවා අපිට ලබා දෙන්න පුළුවන් විසඳුම් තුල කටයුතු කරන්න. අපේම ක්‍රමවේදයන් තුල කටයුතු කරන්න අපි උපරිම උත්සාහය දැළුවා. ඒකෙදි ජනතාවට හානියක් නොවෙන්න අවම බලපෑමක් ඇති වෙන ආකාරයට අපි කටයුතු කරා. හැබැයි අපිට අද සිදු වෙලා තියෙනවා එතනින් ඉදිරියට ගිහිල්ලා තවත් පියවරක් ගෙනියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම. ඉතින් ඒ වෙනුවෙන් අපි ඉතාම කැපවීමෙන් රජයක් හැටියට කටයුතු කරනවා. කැපවීමෙන් කටයුතු කරනවා විතරක් නෙමෙයි නැවත ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම නැවත යොදලා ඉදිරියට ගෙන යාමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. එයිද රට තුල මොන ආකාරයේ මත ක්‍රියාත්මක වුණා. දැන් අපි මම දැක්කා ඊයේ දිනේ වෙද්දී ඉස්සෙල්ලාම මාධ්‍ය සමාජ මාධ්‍ය අරගෙන ගියේ අපේ රටේ රජයට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බෑ කියලා. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බෑ කියලා මතයක් අරගෙන ගියා. අපි රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීම ඊයේ දිනේ සිදු කළා. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරලා ඒ මුදල් ප්‍රමාණයන් ලබා දීලා ඒ වැඩ කටයුතු කරා. ඊළඟට මම දැක්කා අද දිනේ වෙද්දී ඊළඟට මේ ඖෂධ මිලදී ගැනීම සහ ඖෂධ හිගයන් පිළිබඳව දිගින් දිගටම වාර්තා වෙනවා. ඊයේ වෙද්දී විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 2500ක වුන් ඉල්ලලා තිබ්බ මුදල් ප්‍රමාණය මහ බණ්ඩාගාරය නිදහස් කළා මේ වෙනකොට අවසන් කියන කාරණාවත් ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. ප්‍රශ්නයක් පිළිබඳව වාර්තා කරනවා වගේම ඒ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න ගත්ත පියවරුණුත් වාර්තා කරොත් එතකොට ජනතාවට පුළුවන් ඉතා සාධනීයව තේරුම් ගන්න ඇති වෙලා තියෙන අර්බුදය මොකද්ද, ලබා දෙන විසඳුම මොකද්ද කියන කාරණේ. එහෙනම් විසඳුම පිළිබඳව කිසිම සමාජගත කිරීමක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් ඒ ඖෂධ මිලදී ගැනීම සහ අනිකුත් කටයුතු වෙනින් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ මුදල් රජය නිදහස් කරන්න කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒක අපි සිදු කළා තියෙනවා මේ වෙනකොට. එහෙනම් අපි IMF reforms වලට යනු අපි ඔවුන් එක්ක සාකච්ඡා කරන්න අපේ මුදල් ඇමතුමා ඒ අවශ්‍ය වැඩ කටයුතු ටික මේ වෙනකොටම සකස් කරගෙන යනවා අපි ඉතාලම මේ රටට ගැළපෙන සුදුසු මහ බැංකුව අධිපතිවරයෙක් මේ වෙනකොට පත් කළා තියෙනවා ඒ වගේම මුදල් අමාත්‍යසේ ලේකම්තුමා පත් කළා තියෙනවා ඒ සඳහා ජනාධිපතිතුමාට උපදෙස් ලබා දෙන්න ජාත්‍යන්තර කීර්තිය සහ විශ්වාසය දිනාගත්ත කණ්ඩායමක් පත් කළා තියෙනවා ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා මේ අද ඇති වෙලා තියෙන අර්බුදයට විසඳුම් ලබා දෙන්න අවශ්‍ය පියවරයන් අපි අරගෙන තියෙනවා ඒ සඳහා ගමන් කරන්න අපිට හැකියාවක් තියෙනවා කියන කාරණාව. ඒ හින්දා මේ තෙල් ටික ලබා දීම, ඒ වගේම විදුලිය අඛණ්ඩව ලබා දීම, ඒ වගේම නගරාසන්නව විශේෂයෙන්ම ගෑස් අඛණ්ඩව සැපයීම, ඒ වගේ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට රජයක් හැටියට අපි බැඳිලා ඉන්නවා. ඒ සේවාවන් සැපයීම ජනතාව රජයක් තුළින් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය අපි මේ වෙනකොට අවශ්‍යතා අනුව කොටසින් කොටස ලබා දෙන්න සැලසුම් කළ ලබා දෙමින් පවතිනවා. එහෙනම් මූලිකව රජයේ අවධානය යොමු කළා තියෙන්නේ මේ අද පවතින ඉන්ධන සහ විදුලි බල ශේෂ්ත්‍රය ඇති වෙලා තියෙන අර්බුදය निराකරණය කරන්න. ඒකම අපිට මේ වෙනකොට එන අනිකුත් අභියෝග
තියෙනවා.
අනිකුත් අභියෝග තියෙනවා. ඒ අභියෝග හරහා ගොඩක් අය බලාපොරොත්තු වෙනවා රජයේ අස්ථාවර කරලා කටයුතු කරොත් ඔවුන්ගේ අරමුණු හැකිතාක් ඉක්මනට ළඟා කරගන්න පුළුවන් කියලා. එහෙනම් අද රජයේ අස්ථාවර කරන කණ්ඩායම් වලටත් හෙට දිනේ ගන්න පියවරයන් පිළිබඳව අවධානය අවබෝධයක් නැහැ. හෙට දිනේ ගන්න පියවරය පිළිබඳව අවබෝධයක් නැහැ. මේ රජයට විරුද්ධව මතදරන කණ්ඩායම් වලට විශේෂයෙන්ම ඊළඟ විසඳුම මොකක්ද කියන කාරණාව පිළිබඳව අවබෝධයක් නැහැ. ඉන්ද රටක් හැටියට ගනිද්දී ඔව් රාජ්‍ය පාලනය තුලදී ඉතාම සාර්ථක පියවරයන් ගන්නවා වගේම යම් යම් මේ වගේ තත්ත්වයන් වලටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ හින්දා ඒවා විසඳන්න අපි අවශ්‍ය කටයුතු කරනවා වගේම විශේෂයෙන් අපි සතුටු වෙනවා මේ සභාගර්භය තුල අද විරුද්ධ පක්ෂය ඇතුළු ආණ්ඩු පක්ෂය ඇතුළු රජයේ විසින් ජාත්‍යන්තර මූර්ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට කිසිදු විරෝධතාවයක් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ වගේම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා. එයින් මේ අර්බුදයක් තුල මේ මන්ත්‍රීවරුන් 225ටම චෝදනාවක් සමහර කරුණු නොදැන කරුණු දැන එල්ල කළත් අද මේ වෙනකොට අර්බුදකාරී තත්වයක් තුළ ආණ්ඩුවත් විපක්ෂයක් කියන කාරණාව තුළ බෙදෙන්නේ නැතුව සියලු දෙනාම රජය ගන්න පියවරයන් වලදී සහයෝගය දැක්වීම පිළිබඳව මගේ ස්තුතිය සහ ගෞරවය නැවතත් පුද කරමින් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ අපේ එකඟතා අපේ සාකච්ඡා තුළදී ජනතාවට මොන ආකාරයේ දැන් සමහර අය කියනවානේ මේ සුභසාධනය කප්පාදුවට සම්පූර්ණයෙන් කියනවා සුභසාධනය ඉවත් කරන්න කියනෝ නෑ එහෙම සඳහනක් මේ ආටිකල් 4 වාර්තාව තුලත් සඳහන් වෙලා නෑ එහෙම ඉවත් කරන්න කියලා කිසිම සඳහනක් නෑ මේ වාර්තාව තුල ඒ හින්දා අපි අපේ රටේ ජනතාවට අගතියක් නොවෙන්න ඒ අවශ්‍ය සාකච්ඡා කරලා එකගතාවයන් වලට එන්න සූදානම් කියන කාරණාවත් ප්‍රකාශ කරමින් මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු රාජ්‍ය මාත්‍යතුමනි ඊළඟට ගරු ඉරාන් වික්‍රමරත්න මෙත්තම ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා
ස්තුතියි අද අපේ ඉන්න මේ විශාල ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ මං හිතන්නේ එක පැත්තකින් කිව්වොත් වැරදි ප්‍රතිපත්ති අනිත් පැත්තෙන් කිව්වොත් නොදැනුවත්කම නිසා. දැන් මේකට අද අපිට අහන්න ලැබෙන කතාවල් වලින් අහන්න ඕනේ එකක් ඇවිල්ලා නිලධාරීන් ඇමතිවරුන්ව නොමග යැව්වා. ඒක අපිට කියන්නම වෙනවා දැන් අපිට පේන විදියට මේ කතාවල් අහනකොට. මොකද එකක් ඇවිල්ලා ෆිස්කල් කන්සොලිඩේෂන් එකේ ආදායම අඩු කරන වැඩෙන් පටන් ගත්තේ ඒක හරිද සම්පූර්ණයෙන්ම වැරදි තීරණ නිලධාරීන් ඒක දැන දැන ඒක කියන්න තිබුණා ඇමතිවරුන්ට ඒක කරන්න එපා කියලා බදු අඩු කරපු එකෙන් පටන් ගත්තේ. ඊට පස්සේ මිල සූත්‍රය ඇවිල්ලා ඒක විහිළුවක් වගේ කළාට ඇත්තටම කිව්වේ විදේශීයෙන් එන ඒ මිල වැඩිවීම ඒක පාරිභෝගිකයකට දැනුවත් කිරීමේ ක්‍රමවේදය තමයි. ඒකත් ඇවිල්ලා එකපාරින්ම නිකන් විහිළුවක් කරලා ඒක අයින් කරලා දැම්මා. ඊට පස්සේ මේක ණය ගෙවන්න යනකොට සාමාන්‍ය ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ණය අරගන්නවා. නමුත් මේක සංචිතයෙන් ගෙවුවොත් ඒ සංචිතය ඉක්මනටම නැති වෙනවා. සංචිතය නැති වෙන තැනටම ආසියාවේ එකම රට ඇෆ්ගනිස්ථානය ඇරෙන්න ආසියාවේ එකම රට මේ 2019-2021 විදේශ සංචිතය 80%කින් ආවේ ගිය අවුරුද්දේ අන්තිම වෙනකොට. අද මම ඒක ගැන කතා කරන්නවත් කැමති නැහැ. මොකද එච්චර දුර්වල තැනකට ඒක තල්ලු වෙලා තියෙන්නේ. නමුත් අනිත් රටවල් ඔක්කොම වල ආසියාවේ ඒ විදේශ සංචිතය ඉහළ ගිහිල්ලා තියෙනවා මේ අවුරුදු දෙක තුලදී. එතකොට ඩොලර් එකේ වටිනාකම කෘතිමවය පාලනය කිරීම. කෘතිමයව පාලනය කිරීම. මම දන්නේ ඒක තීරණය කවුද ගත්තේ කියලා. ඒක ගත්තේ මුදල් මණ්ඩලයද? ඒක මම දන්නේ කැබිනට් එකේ ඇමතිවරු දැනගෙන හිටියද කියලාවත්. කෘතිමයව පාලනය කළා මේ 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 නිලධාරීන්. මොනවද වුනේ? සමාන්තර වෙළඳපොලක් ඇති වුණා, කළු කඩයක් ඇති වුණා. ඒකෙන් රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නැති වෙගෙන ගියා. ඊට පස්සේ මොනවද මේ නිලධාරීන් කළේ? හරිද? ඒ අය කළා. හරිද? ඒ අය කළේ වැඩේ ඇවිල්ලා ෆිස්කල් පොලිසි එකේ හරහා තමයි මොනිටරි පොලිසි එක පාලනය කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මහ බැංකුවේ ස්වාධීනත්වය නැති කළා. සල්ලි අච්චු ගහව කියලා කියනවනේ. එතනට ආවා. දැන් මේකට එක ප්‍රධාන හේතුවක් ඇවිල්ලා මේක මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් ඇවිල්ලා ජනාධිපති එතුමා බලය අතට ගැනීමෙන් තමයි මේක සිදු වුණේ. ඒක 20 වෙනි සංශෝධනයේ හරහා ඇති වුණා. කැබිනට් මණ්ඩලය දුර්වල කළා. ජනාධිපතිතුමා බලය ගත්තා. ජනාධිපතිතුමා හිතුවා නිලධාරි හරහා රටක් ගෙනියන්න පුළුවන් කියලා. අපි මේක තේරුම් අරගෙන මේක පිළිගන්නට ඕනේ. ඔබතුමාන්ලා කැබිනට් මණ්ඩලයේ හිටියත් අපි කැබිනට් මණ්ඩලයේ හිටියත් මේ ක්‍රමය තියෙනවා නම් අපිට මේ රට ගොඩනගන්නට බෑ. අපි මේක දැන් හරි තේරුම් ගන්නට ඕනේ. මේක දැන් හරි අපි තේරුම් ගන්නට ඕනේ. අපි මේක තේරුම් අරගෙන මේක අපි වෙනස් කරන්නට ඕනේ. දැන් අපිට ආරංචි වුණා අලි සබ්‍රි මහත්තයා මැතිතුමාගේ එතුමා මුදල් නැමිති හැටියට ඉන්නවා කියලා. එතුමා එතකොට ගිහිල්ලා ජාත්‍යන්තර අරමුදල එක කතා කරන්න වෙනවා කියලා අපි දන්නවා. නමුත් ඇත්තටම මූලික පදනම ඇවිල්ලා දේශපාලන ස්ථාවර භාවය. නිලධාරීන් ඉස්සලාට දාලා ඕව කරන්න පුළුවන් දේවල් සීමාවක් තියෙනවා. මොකද පසුගිය රජය තුලත් අපි ජාත්‍යන්තර අරමුදල එක සාකච්ඡා කළා විතරක් නෙවෙයි වැඩ පිළිවෙලකුත් තිබුණා. ඉතින් දේශපාලන ස්ථාවර භාවයක් අත්‍යම අවශ්‍යයි. එතකොට අපි එකඟයි කරන්න තියෙන දේවල් බොහොම කෙටියෙන් කිව්වොත් අපි එකඟයි ජාත්‍යන්තර අරමුදල් එක කතා කරන්න ඕනේ. අපි දැන් නෙමෙයි එකඟ වෙලා තියෙන අවුරුද්දකටම එකඟයි. ඒක කරන්නම අවශ්‍යයි. පළවෙනි ඉලක්කය ඇවිල්ලා පෝලිං යුගය අවසන් කරන්න ඕනේ. මිනිස්සු අපි ගෙවල් වලට එවන්නට ඕනේ. ඒක තමයි පළවෙනි ඉලක්කය. දෙවෙනි එක ඇවිල්ලා අපිට තියෙන ප්‍රතිසංස්කරණ සියල්ලක්ම කරන්න වෙනවා. නැත්නම් අපිට ඒකට කවුරුත් ඉඩකඩ දෙන්නේ නැහැ. ඉතින් ජාත්‍යන්තර අරමුදල් කතා කරන ගමන්ම අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට යන්න ඕනේ. අපිට මං හිතන්නේ දේශපාලන ස්ථාවර භාවයක් තියෙනවා නම් ණය ගැන කතා කරන්න පුළුවන්. ස්ටෑන්ඩ් ස්ටිල් එකක් ගැන කතා කරන්න පුළුවන්. සති ගානකින් ඒක කරන්න වෙනවා. සමහරට ඩොලර් මිලියන 3-4ක් මල්ටි ලැටරල්ස්ලා ඇරෙන්න අනිත් අයගේ ඒවා අපිට සමාන නතර කරගන්න පුළුවන් වෙයි. ඒක හරහා ඒක තමයි මම 1, 2, 3, 4, 5 කියලා කිව්වට මේව ඔක්කොම සමාන්තරව යන්න ඕනේ දේවල්. අපිට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ප්‍රතිව්‍යුහගත කිරීමේ මුළු වැඩපිළිවෙල කරන්න මාස 4-6 යන්න පුළුවන් ඒක සිදු වෙන්න. දැන් ඕක කරන ගමන් බ්‍රිජින් ෆයිනෑන්ස් එකක් ඕනේ. මොකද බ්‍රිජින් ෆයිනෑන්ස් එකක් නැතුව හරිද? තෙල් පොලිම නැති කරන්න, පෙට්‍රල් පොලිම නැති කරන්න, ගෑස් පොලිම නැති කරන්න, විදුලිය අඛණ්ඩව ලබා ගන්නට අත්‍ය අවශ්‍ය ඖෂධ ආහාර ලබා ගන්නට කිසිම විදියක් නැහැ බ්‍රිජින් ෆයිනෑන්ස් එකක් නැතුව. දැන් මම දන්නවා අපි අපේ සාකච්ඡා කරනකොට අපි ওই ජාත්‍යන්තරව සාකච්ඡා කළා, රට තුලත් සාකච්ඡා කරන ගමන් අපිට ආසියාන සංවර්ධන බැංකුවෙන් යමක් ලබා ගන්න පුළුවන් ඉක්මනට, ලෝක බැංකුවෙන් යමක් ඉක්මනට ලබා ගන්න පුළුවන්, ජපානයෙන් යමක් ලබා ගන්න පුළුවන්. අපි සම්පූර්ණයෙන්ම සහාය දෙනවා මේ වලට. සම්පූර්ණයෙන්ම සහාය දෙනවා අපිට මේව ලබා ගන්න පුළුවන්. එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි එක නම් ටිකක් කල්ලියයි. මොකද ඒක නම් එකඟ වෙන්න, ඒතර ඒකෙන් ලැබෙන මුදල් ලබා ගන්න. නමුත් නිලධාරි මට්ටමෙන් විතරක් ක්‍රියා කරන්නට බෑ. නිලධාරි මට්ටමෙන් විතරක් ක්‍රියා කළොත් ලැබෙන මුදල මදි. ලැබෙන මුදල මදි. මේක හරියට බැංකුවකට ගියාම නිලධාරින්ට දීලා තිනවා ලිමිට්ස් දීලා තිනවා. ඒ අය කතා කරන්නේ ලිමිට්ස් වලින් කතා කරන්නේ. අද අපි ඇහුවා ලෙබනන් ගැන ලෙබනන්ට බිලියන 3ක් දීලා තිනවා. ඒක මදි අපේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ නිසා දේශපාලන මට්ටමෙන් අපිට කතා කරන්නට වෙනවා. මේ අය එක විතරක් නෙමෙයි මේ මේ අයගේ එක්සිකියුටිව් කමිටීස් වල ඡන්ද තියෙන රටවල් එක කතා කරන්න වෙනවා. කතා කරලා දේශපාලන මට්ටමෙන් ඒයට කියන්න වෙනවා කරුණාකලයේ නියෝජිතයන්ට කියන්න ලංකාවට සහය දෙන්න. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ සීමාවල් වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලොකු කාර්යභාරයක් මෙතන තියෙනවා. ඊට පස්සේ හතර වෙනුව අනිවාර්යෙන්ම සමාජ ආරක්ෂණය වැඩපිළිවෙල බාහිරෙන් ලබා ගන්නට ඕනේ, ආදර ලබා ගන්න ඕනේ. මේක මම නැවත අකමැත්තෙන් කියන්නේ. දැන් අපි කතා කළේ දැන් තියෙන ප්‍රශ්නය ගැන පමණයි. අපිට මැයි මාසයේ වෙනකොට ආහාර හිඟයක් ඇති වුණාම මේ ප්‍රශ්නය මීට වැඩිය උග්‍ර වෙන්න යනවා. මම ඊයේත් සඳහන් කළා අපේ දිස්ත්‍රික්කවල අනුරාධපුර, පොළොන්නරුව, අනික් දිස්ත්‍රික්කවල ගිහිල්ලා ළඟින් හොයලා බැලුවොත්, අස්වැන්න අඩු වෙච්ච ප්‍රමාණය ළඟින් හොයලා බැලුවොත් ප්‍රශ්නයක් තියෙනවා, ලොකු ගැටලුවක් තියෙනවා, ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම අද මේ සභාවේ අහපු ඒ යෝජනාව ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශයක කතා කරලා දැන් ආරම්භ කරන්න සාකච්ඡාවල්, දැන් ආරම්භ කරන්න සාකච්ඡාවල්. අපිට ආහාර අවශ්‍යයි. ඒ ආහාර මෙරටට ගේන්න දැන් සාකච්ඡාවල් ආරම්භ කරන්න. මොකද නැත්තම් වෙලාවක් නැහැ, වෙලාවක් නැහැ. ඒ සාකච්ඡාවල් දැන් අපිම ආරම්භ කරන්න ඕනේ. පස්වෙනුව බැංකු ක්ෂේත්‍රය ස්ථාවර කරන්නට ඕනේ. මං ඒ වල ගණන් හිලව් කියන්න යන්නේ නැහැ. මොකද අපේ බැංකු ක්ෂේත්‍රය අපි ඔක්කොම එකතු වෙලා
කාලයක් තියෙන ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක්.
හරි, අපි ඔක්කොම එකතු වෙලා බැංකු ක්ෂේත්‍රය ස්ථාවර කරන්නට ඕනේ. අපේ බැංකු ක්ෂේත්‍රය හරිම වැදගත්. ඒ නිසා අපි බැංකු ක්ෂේත්‍රයේ බැංකු පද්ධතියේ නැවත ප්‍රාග්ධනීකරණය කිරීමේ වැඩපිළිවෙලකට යන්න ඕනේ, සමාන්තරව යන්න ඕනේ. විශේෂයෙන්ම අපේ රජයේ බැංකු තුනක් තියෙනවා, තුනම අපි ආරක්ෂා කරන වැඩපිළිවෙලකට යන්න ඕනේ. ප්‍රාග්ධනීකරණය ගැන දැම්මම කතා කරන්න ඕනේ. මේ පරණ හිවිදියට හිතලා හරියන්නේ නැහැ. පරණ විදියට හිතලා හරියන්නේ නැහැ. ඕක හදපුවාම කතා කරන්න ගියාම එක එක කතාවල් ඇවිල්ලා කියනවා මේක කරන්න එපා, අරක කරන්න එපා, මේ කරන්න එපා. මැරෙන මිනිහට අපි බෙහෙත් දෙන්න ඕනේ, දීලා අපි ඔක්කොම ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා ඒක කරන්න කියලා කියනවා. දැන් දීර්ඝකාලීන හුඟක් දේවල් තියෙනවා කියන්න. නමුත් ඒව කතා කරන්න වෙලා නැති නිසා මම ඒව කතා කරන්නට යන්නේ නැහැ. මුළු රටේම එක හඬක් තියෙනවා. රටම එකතු වෙලා තියෙන්නේ එළියේ. ජාති ආගම් කුල බේදී ඔය සියල්ලකම පසකලා අපි ශ්‍රී ලංකා මවකගේ එකම දරු කැලක් හැටියට මේ අවස්ථාවේදී වැඩ කරන්නට ඕනේ. මේ ජාතික ගීයට අපි නියම අරුතක් දෙන්නට ඕනේ. ජනතාවගේ දෝංකාරයට අහන්න, ජනතාවගේ දෝංකාරයට සමන් දෙන්න. සූරාකාපු හොරු අපි ගලවන්නට ඕනේ. නැත්තම් මේ රටට අපිට වසන්තයක් උදා කරන්නට බෑ. විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා මේ විශ්වාසයේ ප්‍රශ්නය නැති කරන්න පාර්ලිමේන්තුව නැවතත් මූල්‍ය පිළිබඳව බලය පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. අපි ඒ නිලධාරීන්ව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරන්නට ඕනේ. ඇයි මේ තීරණ ගත්තේ කියලා? ඇයි IMF එකට යන්න විරුද්ධ වුණේ?
අවසන් කරන්න ගරුමන්.
අවසන් කරනවා. ඇයි IMF එකට යන්න විරුද්ධ වුණේ? එකපාරින්ම දෙක එක තීරණ ගත්තා. අද මුදල් මණ්ඩලයයි කියනවා ඩොලර් එකේ වෙනස් වීම ගැන ඒ දැනගෙන හිටියවත් නැහැ කියලා. කවුද මේ තීරණ ගත්තේ? මේ නිලධාරීන්වල වග කියන්න ඕනේ. එතකොට අවසානයේදී මම කියන්නට ඕනේ, රජයට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙන්නේ. IMF එකට ගිහලා ප්‍රතිඵලයක් ලැබෙන එකක් නැහැ. විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ නිසා නැවත කියනවා, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න, ඔබතුමාලා යෝජනාව ගේන්න, අපි ඒකට සහය දෙනවා. අපි ඊට පස්සේ පාර්ලිමේන්තුවට මූල්‍ය බලය අරගෙන එකට වැඩ කරලා මේ රට නැවත ගොඩනගමු. අපි ආණ්ඩුවට සහය දෙනවා. ඒ ක්‍රමවේදයට ආණ්ඩුව ගමන් කරනවා නම් ස්තුති.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි. මේ ළඟට ගරු අලි සබ්‍රි මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 14ක් කාලය තියෙනවා.
ගරු මූලාසනාර රූපණ මන්ත්‍රීතුමනි, මුලින්ම අද දින අපි සියලු දෙනාම පිළිගන්න එක සත්‍යයක් තියෙනවා. ඒ තමයි මේ රට ඉතිහාසයේ පෙර නොවූ විරු ආකාරයක ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙනවා කියන එක. ඒ ලක් වෙලා තියෙන ආර්ථික අර්බුදයට කවුද වග කියන්නට ඕන, කවුද මේකට අඩු වැඩියෙන් වග කියන්න ඕන කියන එක පිළිබඳව අපිට ඇඟිලි දික් කර කර 1947 වෙනකන් සහ ඊට පිටරටත් යන්න පුළුවන්. නමුත් එහෙම කරලා අපේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. අපි හිතනවා අද වෙනකොට අපි සියලු දෙනාම දන්නවා පසුගිය වසර දෙකක කාලය තුළ මේ රට දරුණු ආර්ථික අවපාතයකට ලක් වෙලා තියෙනවා හේතු කීපයක් උඩ. ඒ කාටත් කියන්න බෑ එහෙම නැහැ කියලා, විශේෂයෙන්ම මේ කෝවිඩ් වසංගතය හේතු කොටගෙන. ඒ හේතු කොටගෙන මේ මතුවෙලා තියෙන අපි අද කතා කරන IMF වාර්තා අනුවම කියනවා කෝවිඩ් වසංගතයට පෙර තිබුණු අවසාන වශයෙන් IMF එක එංගේජ් කරගත්තු 2016 ඉඳලා 20 වෙනකන් වූ ඒ රවුන්ඩ් ඩිස්කෂන්ස් තුලත් ඒ රවුන්ඩ් එක තුලත් බලාපොරොත්තු වුණු සම්පූර්ණ දේවල් ඉටු කරගන්නට හපුුනේ නැහැ කියන එක. විශේෂයෙන් ඔවුන් සඳහන් කරනවා ඒ කාලය තුල 2017-2018 කාලය තුලදී පිටරටින් ලැබුණු මුදල්, ණයට ලබාගත් මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳව, ඒකෙන් ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව සම්පූර්ණ ක්‍රමවේදයකින් තෝ ඒ මුදල් ආර්ථිකයට යොදා හැරීම පිළිබඳව ගැටලු තියෙනවා කියන එක. එහිඳ හැම කාලයක් තුළද මේ වගේ දේවල් වෙලා තියෙනවා. නමුත් අපේ කාලය තුළ අපි පිළිගන්නට ඕන සමහර දේවල් මීට වඩා හොඳින් දුරදක්නව දකින්නට තිබුණයි කියන එක. විශේෂයෙන්ම බදු අධිකිරීම පිළිබඳව අපි ඒ තීන්දුව තීරණ වලට එනකොට අපි කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ කොවිඩ් වසංගතයක් හේතු කොටගෙන අපේ සම්පූර්ණ සංචාරක කර්මාන්තයම කඩා බිඳ වැටෙයි කියලා. නමුත් ඒක සිද්ධ වෙනවත් එක්කම මම හිතනවා අපිට නැවත වතාවක් ඒ පිළිබඳව, ඒ ලබා දෙනු බදු සාහන පිළිබඳව සලකා බලන්න තිබුණයි කියන එක. මේ IMF වාර්තාව අනුව ඔවුන් නිතා පැහැදිලිවම කියන ආකාරයට අනුව ඉදිරියට යන්නට නම් අපි සියලු දෙනාම දන්නවා අපිට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් ගෙවන්නට තියෙනවා. දැන්
ගරු සුමන්තිර මන්ත්‍රීතුම,
wish to know whether the honorable member is speaking as a minister of finance.
I am
because yes. This is a debate that is on the IMF report, and according to the gazette on our table, yeah. You are the minister of finance. I wish to know whether you are speaking, yes, as the minister of finance.
I'll come to that. Yes. Now, basically
ගරු මෙතුමා එක පැහැදිලි කරන්න.
Yeah. මම උත්තර දෙන්නම්. මම අද දින කතා කරන්නේ මුදල් අමාත්‍යවරයා වශයෙන්. හේතුව මට අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍ය ධූරය ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ඒ තිබුණු ඉල්ලීම අනුව. නමුත් ඊට පස්සේ මට හිතුණා ඊට වඩා දක්ෂ හොඳ පුද්ගලයෝ ඉන්නවනම් මේක බාර ගන්න. මම මන්ත්‍රී ධූරිනුත් අයින් වෙලා යන්නම් කියනවා. නමුත් අද වෙනකොට අපි සියලු දෙනාම දන්නවා ජාත්‍යන්තර ප්‍රජාව IMF එක මිත්‍රශීලී රටවල් අද දින ඔබ දැක්ක විශේෂයෙන්ම යුරෝපියන් යුනියන් එක සියලු දෙනාම කියනවා මේ දේශපාලන අස්ථාවර භාවය මේ රටේ අනාගතයට ඉතාමත්ම හානිදායකයි කියන එක. අපි ඔබතුමන්ලාට ආරාධනා කරා එන්න ඇවිල්ලා එකතු වෙන්න, එකතු වෙලා අන්තර්පාලන එකක් දාන්න. ඒකට කැමතිත් නැහැ. අපි කිව්වා ඔබතුමන්ලාගේ දක්ෂ මිනිස්සු ඇවිල්ලා මේක බාර ගන්න. ඒකට කැමතිත් නැහැ. මම දන්නවා අපි මේක බාර ගන්නකොට සමහර වෙලාවට අපි නිබන්ධ ඉතාමත්ම දැඩි ලෙස විවේචනයට ලක්වන්නේද තියෙනවා. වීලුකාරයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ ඔක්කොටම වැඩිය අපි මේ මගේ මව්බිමට ආදරය කරනවා. මේ අවස්ථාවේදී මේ මොන අපහාස අවලාදාවත් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා, මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය නිෂ්ඨ කිරීම සඳහා අනිත් කවුරුත් එන්න කැමති නැත්තම් මම බය නැතුව ඒක කියනවා. සුදුස්සෝ ඉන්නව ඉන්න ඇති මට වැඩිය. සුදුස්සෝ එන්නේ නැත්තම් මේක ගන්න කවුරුත් කැමති නැත්තම් මගේ බෙල්ල ගහලා ගියත් මට කලන්න පුළුවන් උපරිම දේ මම මේ රට වෙනුවෙන් කරනවා. ඒ අපේ යුතුකම. අපි දේශපාලනයට අවිල්ල තියෙන කිසි දෙයක් පෞද්ගලික දෙයක් හම්බ කරගන්න නෙවෙයි. මේ මොහොතේ අපිට තියෙනවා විශාල වැඩ කොටසක් කරන්න. ඒ වැඩ කොටසේ වැදගත්ම දේ තමයි අපේ මිනිස්සු නොදන්න නොදකින විශ්ලේෂණය නොකරන අපිට විශාල ප්‍රමාණයක විදේශ මුදල් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ ණය මුදල ගෙවීම සඳහා අපිට තියෙන දැන් පේන රිසර්ව් ප්‍රමාණවත් නැහැ කියනක ඕනම් පොඩි දරුවෙකුට තේරෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ඉරාන් වික්‍රමරත්න මහත්මයාට, හර්ෂ සිල්වා මැත්තුමාටත් ගරු රනිල් වික්‍රමසිංහ මැත්තුමත් ඒ කරුණු පැහැදිලිවම කිව්වා. ඒක සත්‍ය හැමෝම දන්නවා. ඒක නෙවෙයිනේ ප්‍රශ්නය. විසඳුම කොහෙද තියෙන්නේ? අපි ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවද? IMF එකත් එක්ක සාකච්ඡා කරනවද? ඩෙට් මොරටෝරියම් එකකට යනවද? ඩෙට් මොරටෝරියම් එකට ගිහිල්ලා ගෙවිය යුතු මුදල් ගෙවනවද? යම්කිසි ආකාරයකින් ඒ ගෙවිය යුතු මුදල් ගෙව්වේ නැත්තම් මොකද මේ රටට වෙන්නේ? සියලු දෙනාම දන්නවා. හාඩ් ඩිෆෝල්ට් එකක් කියන එක අපිට හිතා ගන්නත් බෑ. හාඩ් ඩිෆෝල්ට් එකක් කියලා කියන්නේ අපි ගෙවිය යුතු මුදල ගෙවන්නේ නැතිකොට සම්පූර්ණයෙන්ම රට කඩා වැටෙන්නට ඉඩ තියෙනවා. මේක පේන්නේ නැහැ. එතකොට අපි සියලු දෙනාම දන්නවා ලංකාවේ තියෙන්නේ හුඟක් අය හිතනවා ලංකාව බංකොලොත් කියලා. බංකොලොත් කියලා කියන එකෙන් අදහස් කරන්නේ අපේ වත්කම්බල ප්‍රමාණය කීයද, අපේ වගකීම්බල ප්‍රමාණය කීයද කියන එක. අපේ වත්කම් බිලියන 400යි ඇමරිකානු ඩොලර්. අපේ වගකීම් තියෙන්නේ 47යි. ඒ හින්දා ඒ අර්ථයෙන් ගරු මන්ත්‍රීතුමනි අපි බංකොලොත් වෙලා නැහැ. ඒ අර්ථයෙන් බංකොලොත් වෙලා නැහැ. අපි බංකොලොත් වෙලා කියලා මේගොල්ලෝ කියන්න හදන්නේ බැලන්ස් ඔෆ් පේමන්ට් එකක්. ඒ කියන්නේ ඩොලර්ස් වලින් අපිට එදිනෙදා කටයුතු සඳහා ගෙවිය යුතු මුදල් ගියවුරුද්දෙන් සංඛ්‍යාලේඛන ගත්තම අපිට අපේ ආනායන අපනායන ආදායම ඩොලර් බිලියන 12.5යි. අපේ ආනායනය ඩොලර් බිලියන 2.5යි 20.5යි. එතකොට බිලියන 8ක වෙනසක් ගියවුරුද්ද තිබිලා තියෙනවා. මේ ඔක්කොම බාධක ඇස්සේ ඩොලර් නැති ඇස්සේ මිනිස්සු 20.8 බිලියන් worth of imports කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් මේ ඩොලර් 8ක බිලියන ඩොලර් 8ක ප්‍රමාණයක පරතරයක් අපිට තියෙනවා. අපි කොහොමද මේක පියවගන්නේ? On top of that ඒක මුඩින් අපිට සිද්ධ වෙලා තියෙනවා ගෙවිය යුතු ණය ටික ගෙවන්න. අපි අපේ මිනිස්සු ටික බේරගෙන උන්ට කන්න බොන්න දෙනවද? මේ පෝලින් ටික ඉවත් කරගන්නවද? නැත්නම් ණය ගෙවනවද කියන මහා උපතෝකෝටික ප්‍රශ්නයක් ඉස්සරහ අපි හිටිනවා. ණය අපිට අත්නෝමතික ලෙස නොගවහින්න බෑ. මම දැක්කා එක පුද්ගලයෙක් කියනවා ණය නොගෙවෙන මොනවා කරන්නද කියලා. මම ඒක ගැන ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රතිවිපාක ගැන මම කතා කරන්න යන්නේ නෑ. ඒක ඉතාමත්ම භයංකරයි. ඒ ප්‍රතිවිපාක හේතු කොටගෙන අපිට සිද්ධ විය හැකි දේවල් ලැබෙනණය කියලා අධ්‍යයනය කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඒව කරන්න බෑ. එහෙනම් මොකද විකල්පය? වෙන විකල්පයක් නෑ. ඒ ණය ටික ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි. ඒක කොහොමද ප්‍රතිව්‍යුහගත කරන්නේ? ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපිට සිද්ධ වෙනවා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න, ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගන්න, මූල්‍ය ප්‍රජාවගේ විශ්වාසය දිනා ගන්න. අපිට ගෙවිය යුතු ණය මුදල් තුන් ආකාරයක්. මල්ටිලැටරල් ඒජන්සිස් කියලා අපි කියනවා. IMF එක, World Bank එක, ADB වගේ එකක්. ද්විපාක්ෂිකයෝ කියලා අපි කියනවා. ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවල්. තුන්වෙනි එක ISBs ටික, සබ්රින් බොන්ඩ් ටික, මාකට් එකෙන් රිකවර් කරපු එක. දැන් අපිට මාකට් එකට යන්න බැරි තත්ත්වයකට අපේ රේටින් පල්ලයට ගිහිල්ලා තියෙනවා. අපි ගිහිල්ලා ඉල්ලුවට මිනිස්සු සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ. ඉස්සර සාමාන්‍යයෙන් වුණේ අලුත් දේවල් නෙමෙයි, පෞගිය අවුරුදු 5 මෙතුමන්ලාගේ ISBs වලින් 12.5 බිලියන් රේස් කරලා තියෙනවා. ඒ රේස් කරන්න හේතුව ඒ වෙනකොට මේ රටේ මූලික ආර්ථිකයේ තත්ත්වය අවුරුදු යුද්ධයෙන් පස්සේ තීර්ගයෙන් ගොඩනැගුණු හින්දා ක්‍රෙඩිබිලිටි එක හා රේටින් උහෙල තත්ත්වයක තිබුණා. නමුත් ඒ 12.5 අරගෙන තමයි උඟත් දේවල් වලට කිරීමේ හැකියාව තිබුණේ. අපිට ඒක කරන්න හැකියාවක් නැහැ. සමහර වෙලාවට මේ මුදල් ගෙවන්න කරනකොට, ඒ ණය මුදලක් කෙනකොට වෙන කාගෙන් හරි මුදල් අරගෙන ඒක ගෙවලා අලුත් එක්කෙනෙකුට තව මුදලක් දෙනවා. අර ෆයිනෑන්ස් කම්පැනි කරනවා වගේ. ඉතින් ඕක කරන්න අපිට බැරි වෙලා තියෙන්නේ මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය තුල. එහෙමනම් මොකද විකල්පය? එහෙමනම් විකල්පය තමයි අර ඉංග්‍රීසියෙන් කියනවා ජොබ් ඩෙට් මොරටෝරියම් එකට යන එක. ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයකට, වික්‍රමරත්න මැතිතුමා කියපු ආකාරයට ගරු, යම්කිසි ප්‍රමාණයකට මේ ගෙවිය යුතු මුදල් ටික අත්විටුවලා කාලයක් ලබා ගන්න. ඒ අත්විටුන කාලය තුළ මෙරටේ බැලන්ස් ඔෆ් පේමන්ට් එක සපෝට් කිරීම සඳහා ඒ කියපු ආකාරයට ද්විපාක්ෂිකව, අන්තර්පාක්ෂිකව, ජාත්‍යන්තර ප්‍රජාවෙන් මුදල් ප්‍රමාණයක් ලබාගෙන අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන එක. ඒ ආර්ථිකය ශක්තිමත් කරනකොට, ඒ ආර්ථිකය නැවත විවෘත වෙනකොට, අපේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙනකොට, නැවත ඩොලර් එනකොට, ඩොලර් සාමාන්‍ය සුදු සහ කළු ඩොලර් වල තියෙන අනුපාතය අඩු වෙනකොට, බැංකු ක්‍රමය තුළින් ඩොල රෙනකොට අපිට විශ්වාසයක් තියෙනවා මේ රට නැවත වතාවක් තමන්ගේ ණය ගෙවිය හැකි තත්වයකට අරගෙන යන්න පුළුවන් කියන එක. IMF එකට යා මේ වැදගත්කම මම හිතන ආකාරයට මේ වෙලාව වෙනකොට ඒ විශ්වාසය ගොඩ නැගෙනවා. මොරටෝරියම් එකක් හම්බ වෙනවා. ප්‍රිජිම් ෆයිනෑන්ස් එකක් හම්බ වෙනවා. මට හිතන ආකාරයට අපිට බිලියන 3ක ප්‍රමාණයක් අවුරුදු 3ක කාලයකට අවුරුද්දකට බිලියනයක් ගන්න ඕගෙන් විතරක් ගන්න පුළුවන්. වර්ල්ඩ් බැංක් එක හරහා ගන්න පුළුවන් වෙනවා. චීන ජපානය වගේ රටවල් අපිට උදව් කරන්නට ඉන්න වෙලා තියෙනවා. ඉන්දියාව පෞගිය කාලය තුළ ආර්ථික අර්බුද ඔස්සේ අපිට විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. අපි ඔවුන්ට අපේ ස්තුතිය පුල කරන්නට ඕන. ඔවුන් නැත්තම් මේ පෞගිය මාස 3-4 තුළ අපිට විශාල පාඩුවක් බාලයක් වෙන්න ඉඩ තිබුණා. නමුත් මේ සියල්ල තුළ අපි එක දෙයක් දැනගන්නට ඕන. මේ අවස්ථාවේදී මේ දේ කරන්නට නම් අර එතුමා කියපු විදියට ස්ථාවර රජයක් තිබෙන්නට ඕන. අපි ස්තුතිවන්ත වෙනවා මේ මොන බාධක තිබුණත් මේ අමාරු අවස්ථාවේදී සමහරු මේක සටන අතාරලා ගියත් සමහරු මේ ඔක්කොම කොටසක් වෙලා අසීරු අවස්ථාවේ මේක අතරලා දුවන්න ගියත් අපි හිස නම ආචාර කරනවා. බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මේ බහුතර ආණ්ඩුව රැක ගැනීම සඳහා සටන් කරමින් ඉන්න එක. එහෙම නැත්නම් ඔබ කල්පනා කරලා බලන්නට ඕන බහුතර ආණ්ඩුවක් නැත්නම් කැබිනට් එකක් නැහැ. කැබිනට් එකක් නැත්නම් ඇමතිවරු නැහැ. ඇමතිවරු නැත්නම් ඔබ කියන ආකාරයට කතා කරන්න කවුරුත් නැහැ. ඔබ මේ ආණ්ඩුව බාර ගන්න කැමතිත් නැහැ. ඔබ මේ ආණ්ඩුව බාර ගන්න කැමතිත් නැහැ. ඔබට වගකීම් ගන්නත්
එම
නිසා ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාවේදී අපි දේශපාලනය නොකළ
යුතුයි.
එම නිසා මම හිතනවා අපි සියලු දෙනාගේම වගකීමක් තියෙනවා මේ සම්පූර්ණ ශක්තිය මේ සම්පූර්ණ
ගැටලුවක් නැහැ කරනවා.
එතකොට ගරු මම බොම් ස්තුතියි සභානායකතුමනි. ඉතින් ඉතාමත්ම වැදගත් අපි මේ පණිවිඩය මේ රටේ ජනතාවට දෙන්නට ඕන. එතකොට ඩොලර් අර්බුදයට කොහොමද උදව් කරන්නේ? ඩොලර් අර්බුදයට උදව් කරන්නේ තමයි රට ස්ථාවර කරන එක, රට ශක්තිමත් කරන එක, රටට ඩොලර් එන නව මාර්ග හදන එක. නමුත් අපි කරන මේ දේවල් වලින් මොනවද වෙන්නේ? අපි බලමු පාකිස්තානය දිහා. පාකිස්තානයේ දැන් දේශපාලන අර්බුදයක් තියෙනවා. ඒ පාකිස්තානයේ දේශපාලන අර්බුදයේ හින්දා IMF එක කියනවා ඔබ අලුතෙන් ඡන්දයක් පත්වලා ඒක ඉවර කරලා එන්න. එතකොට අපි කතා කරන්න පාකිස්තානයට පුළුවන් අවුරුද්දක් මාස 6ක් ඉවසගෙන ඉන්න. ඔවුන්ගේ මම හිතන ආකාරයට සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 12ක් වුණ තිබෙනවා. අපේ සංචිතය ගැන කියන්න මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එහෙනම් අපිට ඉවසන්න බෑ. අපිට ඉවසන්නට බෑ. අපිට වහාම යන්නට ඕන. අපි මේ රට වෙනුවෙන් මේ දේ කරන්නට ඕන. මම මේ වගකීම අද බාරගත්තේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත. මම දන්නවා මම මේ දේශපාලනය කරන්නේ අවසාන වසර 2. මේක කරාට පස්සේ මම දන්නවා සමහර වෙලට මම අන්තිම අප්‍රසාදයට පත් වෙයි. කමන්නෑ. ඊට වඩා වැදගත් මේ රට. මගේ පෞද්ගලික චරිතයට වඩා මගේ අභිමානයට වඩා මට කවුරු හරි සෝෂල් මීඩියා එකෙන් දෙන්න හදන පික්චර් එකට වඩා මේ රට වැදගත්. අපිට හෙට දිනේට ජීවත් වීම සඳහා රටක් ඉතුරු කරලා යන්නට ඕන. අපි විශ්වාස කරා 69 ලක්ෂයක් ඡන්දය මිනිස්සුත් එක්ක එකතු වෙලා අපි නිසි මාර්ගයේ ගමන් කරනවායි කියලා තමයි අතිගරු ජනාධිපතිතුමාව ගෙනාවේ. අපිට එතුමා පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා ඉතා අවංක නායකයෙක්. නිලධාරීන්ගෙන් යම් යම් වැරදි උපදෙස් ලැබුණයි කියන එක මමත් පිළිගන්නවා. නමුත් මේ තීරණාත්මක අවස්ථාවේදී අපිව පුරුදු කරලා තියෙන්නේ වාසිපැත්තට හොයිය වගේ. අපේ සමහර ඊයේ මම දැක්කා අපේ සමාජය නියෝජනය කරන අය මහා ලොකුවට කතා කරනවා. ඔවුන්ගේ ක්‍රමයක් තියෙනවා. බලයේ ඉන්නකොට ඉන්නවා, බලය ගිලිහෙනකොට අනිත් පැත්තට බාඩු වෙනවා. අපි ඒක කරන්නේ නැහැ. කිසිම දවසක අපි ඒක කරන්නේ නැහැ. අපි කවුරුවක් හරි පටන් ගත්තොත් අවසන් කරන්නේ නැත්නම් උත් එක්ක නැත්තම් ගෙදර යනවා. කිසිම දවසක අපි ඒක කරන්නේ නැහැ. එම නිසා අපේ වගකීමක් තියෙනවා. එහෙම ජනාධිපතිවරයෙක් ගෙනාව නම් එතුමා ඒ දීපු පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා සම්පූර්ණයෙන්ම සහාය වෙන්න. ඒක අමාරුයි සමහර වෙලාවට. උඩුගම්බලා පීනා යාමක් වෙන්නට පුළුවන්. ආර්ථිකය පිළිබඳ හැමෝම දන්නවා. නමුත් අපිට විකල්පයක් තියෙනවා. අපි මෙතනින් ගොඩ එනවද? එහෙම නැත්නම් තවදුරටත් ආගාධයකට යනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. උදාහරණයක් විදිහට මම මුතුමන් ළඟෙන් අහනවා. අපේ සංචාරක ශේෂ්ත්‍රයෙන් තමයි 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන
හතරයි දශම හතරක් අම්බුණේ. එතකොට ඒ තත්ත්වය උඩ ගියා නම් 2019 අවාසනාවන්ත ලෙස පාස්කු ප්‍රහාරයෙන් එක අඩු වුණා 2.47% විතර. 2020 පටන් ගන්නකොටම කොරෝනා එක ආවා. 2021 අපිට හම්බුනේ මිලියන 200යි. එතකොට මේ අවුරුදු දෙකේ අඩුව අපිට බිලියන 8යි. බිලියන 8ක් එකෙන් විතරක් අහු වෙලා තියෙනවා. ඉතින් මේක සම්පූර්ණ එක පැත්තකට විතරක් කියන්නට බෑ. යම් යම් ප්‍රතිපත්ති පිළිබඳව අපිට නැවත සාකච්ඡා කරන්න පුළුවන් සමාලෝචනය කරන්න පුළුවන්. නමුත් අපේ පාලනයෙන් තොර දේවල් ලාශයක් සිද්ධ වුණයි කියන එකත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. දැන් යන්තම් සංචාරක ව්‍යාපාරය පටන් අරගෙන ඉදිරියට අරගෙන යනකොට ගිය මාසේදී අපිට ලක්ෂයකට වැඩි සංචාරක වෙනකොට අපේ දැන් පවතින ඒ සාමකාමී වේවා එහෙම නැත්නම් අතට අරගෙන ඒක ප්‍රචණ්ඩත්වයට යොමු කරන දේශපාලන හස්තය මත හෝ වේවා අවසාන ප්‍රතිඵලය ඊයේ ඔබතුමා දකින්න ඇති එයා ඒෂියා එක රෂ්‍යාවේක ඉඳලා එක කැන්සල් කරලා තියෙනවා ඉන්දියාවෙන් ෆ්ලයිට් එක ෆොටෝ එකක් දාලා තිබුණා දෙන්නයි ඉන්නේ සංචාරක ව්‍යාපාරයෙන් පහුගිය දානත් කිපේ ආපු ප්‍රමාණය 90%කින් අඩු වෙලා තියෙනවා මේකෙන් අර්බුදේ නිමා වෙනවද අර්බුදේ උග්‍ර වෙනවද කියන ප්‍රශ්නය මත මතක් වෙනවා ඊයේ ඔබ දකින්න ඇති මම නම කියන්න කැමති නැහැ ලෝකයේ විශාලම බ්‍රෑන්ඩ්ස් කීපයක් ලංකාවට එන ඕඩර්ස් ටික ලංකාවෙන් පිටත් කරලා වෙන රටකට යවලා තියෙනවා මේ දේ සිද්ධ වුණා නම් අපේ ජීවනාලිය බඳු මේ රටේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රිය ඇමරිකානු ඩොලර් බිලියන 8ක් විතර අපිට හම්බෙන සම්පූර්ණයෙන්ම කටාවැටෙන්න ඉඩ තියෙනවා එදා අපි තාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනු අපිට මේ කිසි දෙයක් ඕනේ නැහැ කවුරු හරි අද ගන්න ඕන මං හෙට යන්න මට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සියල්ල බලා ගන්නට ඕන. අපි ඊයේ කියපු ආකාරයට මේ රට බේර ගන්නට ඕන. මේ රට ආරක්ෂා කර ගන්නට ඕන. මේ රට ආරක්ෂා කරන්න නම් අපේ මේ ණය හිමිභාවය ආරක්ෂා කර ගන්න වෙනවා. එහෙනම් අපි මේ ගමනේදී නැවත වතාවක් අපි ඉල්ලා සිටින්නේ එක දෙයක් කරමු. ඔබ ඔබේ සියලු විරෝධතා දක්වන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රචණ්ඩත්වයට යන්න එපා. ඔබ ඔබේ සියලු විරෝධතා දක්වන්න මේ රටේ පිලිගත් අපේ කොන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාව තුල මේ දේවල් කරන්න. ඔබතුමන්ලාම තමයි ශාල උද්ඝෝෂණයක් කර 2018 වර්ෂයේදී සුප්‍රීම් කෝට් එකේ විනිශ්චයකාරවරු 7 දෙනෙක් වෙනී හිටියා. මමත් වෙනී හිටියයි නඩුවේ මේ ඔවුන් ඉස්සරහා 7 දෙනෙක්ගේ උන් සියලු දෙනාම කිව්වා ඕනෑම වෙනසක් ඕනෑම ආණ්ඩු පීඨවීමක් ඕනෑම ජනාධිපතිවරයෙකු යවන එකක් හෝ අගමැතිවරේ පත්කිරීමක් ව්‍යවස්ථාවට අනුකූලව සිදුවිය යුතුයි කියන එක. එහෙනම් අපිත් කියනවා ඔබතුමන්ලට හෙට 113 පිළිගන්න පෙන්වන්න පුළුවන් නම් අපි ඉතා කැමැත්තෙන් මේ රජයේ බාර දීලා අපි යන්නම් විපක්ෂයට. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අවස්ථාවේදී මේ පක්ෂය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. විපක්ෂය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි රට අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. මේ නිසා අපි යෝජනා කරනවා. මම දන්නවා IMF එක කියලා කියන්නේ සියලු ප්‍රශ්න වලට උත්තරයක් නොවන කියන එක. නමුත් විකල්පය මොකද්ද? වෙන විකල්පයක් අපිට තියෙනවද? විකල්පයක් නැතිකල අපිට සිද්ධ වෙනවා අපිට ගෙවිය යුතු ණය මොරටෝරියම් එකක් අරගන්න, ඒක රීෂෙඩියුල් කරගන්න. ඒ අතරතුරදී අපින එදිනෙදා අවශ්‍ය වෙන මුදල් ටික ලබා ගන්න ඒ සඳහා විවිධ අයගේ සහයෝගය ලබා ගන්න. මොකද්ද අපි ඒ සඳහා කරලා තියෙන්නේ? පසු කාලීනව හරි මුලින්ම අපි ඉතාමත්ම හොඳ මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂයටත් සියලු දෙනාම පිළි අරන් තියෙනවා. ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක්ව අපි හිටපු මහ බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයෙකු වන නන්දලාල් වීරසිංහ ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමාව අපි ගවන හැටියට පත් කරලා තියෙනවා. එතුමා ඊයේ ආපු වෙලාවේ ඉඳලම වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. එහා සමානවම අපි ලේකම්වරයා හැටියට තවත් හිටපු දමික මහින්ද සිරිවර්ධන හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන මහින්ද සිරිවර්ධන මැතිතුමා පත් කරලා තියෙනවා. එහා සමානවම ගරු ජනාධිපතිතුමාට සහ අපි සියලු දෙනාට උපදෙස් දීම සඳහා කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් තිදෙනෙකු ඩොක්ටර් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමාව, ප්‍රොෆෙසර් ශාන්ත දේවරාජන් මැතිතුමාව සහ ඩොක්ටර් ශාමිනී කුරේ මහත්මියව පත් කරලා තියෙනවා. මේ ටීම් එක දැන් හැදිලා තියෙනවා. මම මේක බාර ගන්නකොට අද එක හේතුවක් මෙවැනි කීර්තිමත් විනිවිද පෙනෙන අවංක නිලධාරීන් අපිට සහයෝගය ලබා දීම සඳහා ඉදිරිපත් වීමත් එක හේතුවක් කියන එක මම මේ සභාවට කියන්නට ඕනේ. මම ඊයේ ડોક્ટર ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමාට දුරකථනයෙන් කතා කරා. එතුමත් මගෙන් ඉල්ලීමක් කරා. ඔබතුමා මේක බාර ගන්න ඉංග්‍රීසියෙන් එතුමා කිව්වා if you are taking it I will be thrilled minister කියලා කිව්වා. ඒ කියන්නේ එතුමා කිව්වා ඔබතුමා මේක ගන්නවා නම් මම ඉතාමත් සතුටටපත් වෙනවායි කියන එක. මේක ඉතාමත් ඕනනම් කෝල් කරලා අහන්න පුළුවන්. එම නිසා අපි සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපිට මඩ ගහන්න පුළුවන්. එකිනෙකාට චෝදනා කරන්න පුළුවන්. අපිට හිනා වෙන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්, උපහාස කරන්න පුළුවන්. ඒ කිසිවක් කරා කියලා අපිට ඩොලර් හම්බ වෙන්නේ නැහැ. ඒ කිසිවක් කරා කියලා අපිට අපේ ණය මුදල් ටික රීෂෙඩියුල් කරන්න හම්බ වෙන්නේ නැහැ. ණය ගෙවා ගන්න බැරි වුණොත් වෙන දේ පිළිබඳව මම කතා කරන්නේ නැහැ. ඒක දැක්කොත් මිනිස්සු කලන්තේ වැටලා වැටේ. ඒ හින්දා ඒක කතා කරන්න අපි කැමති නැහැ. අපි හැමෝම දන්නවා මොකද්ද වෙන්න පුළුවන් කියන එක. මේ සියල්ල හේතු කොටගෙන අපි ඉතා ගෞරවයෙන් ඉලා සිටිනේ විපක්ෂය ඔබ සියලු දෙනාටම. එන්න අපි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල ඔබගේ වෙනස්කම්, ඔබගේ විරෝධතා, ඔබගේ විප්ලව ඕන දෙයක් කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඊයේ කියපු ආකාරයට මම තාමත් නීතිඥවරයෙක් වශයෙන් පැහැදිලිව පිළිගන්නවා මිනිස්සුන්ට තමන්ගේ විරෝධය දැක්වීම සඳහා ඇති අයිතිවාසිකම. හැබැයි ඒ අයිතිවාසිකම දඩමීමා කරගෙන ඒක වෙනාතකට යොමු කරලා රටේ අනාගතය සහ ආර්ථිකය විනාශ කරන්න එපයි කියන පණිවිඩය ඉල්ලා සිටිමින් අපි මේ අමාරුවේ පත් වෙලා තියෙන මේ මොහොතේ කෙසේ හෝ ඒ අමාරුවෙන් ගොඩනැගීම සඳහා කැපවීමෙන් කටයුතු කරන්නට ජනතාවට පොරොන්දු වෙනවායි කියන ප්‍රකාශයෙන් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඊළඟට ගරු පීල් මාසල් සරත් පොන්සේකා මැතිතුම. ඔව් ගරු වසුදේව මැතිතුමා.
ඒ නම ආණ්ඩු පක්ෂයේ ලයිස්ට් වලට දවන්නේ කියලා ඉල්ලුවා. ඒක දමලා නැහැ. මොකද මම ඊයේ කතා කරයි කියලා. ගරු අලි සබ්‍රි මැතිතුමත් කතා කළා ඊයේ. කමක් නැහැ ඒකට. මට ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට ඉල්ලීමක් කළා. ගරු කතානායකතුමා කිව්වා ඒක න බලන්නම් කියලා. ඉතින් මම ඉන්න ඕනේ නම් මම රැඳී ඉඳලා ඒ බලන වෙලාව එනතුරු ඔබතුමා දිහා බලාගෙන ඉන්න.
ගරු අමාත්‍යතුමනි තාම ඒ ගැන මට දැනුම් දීමක් කළා නැහැ. දැනුම් දීමක් ලැබවහම ඔබතුමාට දැනුම් දෙන්න. ගරු මේ සරත් පොන්සේක මැතිතුමා.
ස්තුතියි මුලසුනේ මන්ත්‍රීතුමනි. අලිසබ්‍රි ගරු ඇමැතිතුමා කිව්වම මම මේ කතා කරන්නේ මුදල් ඇමැතිතුමා හැටියට කියලා මමත් මේසයට තට්ටු කරා. ඒකට පළවෙනි හේතුව අපි මෙච්චර වෙලා අවුලකින් හිටියා පහුගිය ටිකේම මුදල් ඇමති කෙනෙක් ඉන්නවද නැද්ද මොකද වෙන්නේ කියලා. අනිත් එක මම පුද්ගලිකවත් දේශපාලනේ පැත්තක තියලා ඔබතුමාට ලබුණු වාගේ චරිතපාදනයට මම ගරු කරනවා. ඒකත් එක හේතුවක්. අපි දකිනවා වර්තමාන දේශපාලන වාතාවරණය ව්‍යාකූලයි. මම හිතන්නේ අපි ඔක්කොටම මේක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. ජනතාව ප්‍රකාශ කරන්නේ කැමර ගහමින් ජනාධිපති ඇතුළු රජයට ගෙදර යන්න කියලා. මේක තමුන්නාසලා දකිනවා මේ වෙලාවේ සිද්ධ වෙනවා. මාධ්‍යනුත් අපි දකිනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා දැන් රජයේ 3/2 අහිමි වෙලා තියෙනවා. 3/2 ශක්තිය තිබිච්ච එක තවදුරටත් නැහැ කියලා අපිට පේන්නේ. දැන් රජය කොටස් 4/5 කැඩලා තියෙනවා. දැන් පේන විදියට බහුතරයක් තමුන්නාසලාගේ අතීතයේ තමුන්නාසලා තනිකරම රාජපක්ෂවරුන්ට ගරු කරා. රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් තමයි තමුන්නාසලාගේ බලය ගොඩ නැගුණේ. දැන් අපිට පේනවා තමුන්නාසලාගේ බහුතරයක් රාජපක්ෂවරුන්ට විරුද්ධ වෙලා තියෙනවා. ඒක අලු යට ගිනි පුපුරු මෙන් අපි සමගත් මේක අය කතා කරනවා. මේ තත්ත්වය අපට දැන් අවබෝධ වෙමින් පවතිනවා. ඊළඟට සමහරු හිතනවා ඇති රාජපක්ෂවරු නැති වුණ පළියටම අපි ඕන කෙනෙක් එක්ක රජයක් පීඨවන්න ලෑස්තියි කියලා. ඒක අපේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. අපේ හර්ධ සාක්ෂියට විරුද්ධයි. අපි ඔලුගෙඩි 113ක් හදාගත්ත පළියට රජයක් පීඨවන්න ලෑස්ති නැහැ. මම නම් ඒ ස්ථාවරයේ නැහැ පුද්ගලිකව මගේ දේශපාලනය. නමුත් හරි කට්ටිය, චෝදනා නැති කට්ටිය, වැදගත්යයි පිළිගැනීමක් තියෙන දේශපාලන ලක්ෂණවරු එකතු වෙලා 113ක් හැදෙනවා නම් අපි එතෙන්දි රජයක් පීඨවන්න ලෑස්තියි 113ත් එක්ක.
ඊළඟට මං හිතන්නේ මේ වෙලාවේ ජනතාව නොවිසිල්ලෙන් බලා සිටිනවා රජයේ ත්‍රිපක්ෂයේ ස්ථාවරය ගැන. මේ පහුගිය දවස් තුනේම මේ පාර්ලිමේන්තුවේ නොයෙක් දේවල් කතා වුණා, වැදගත් දේවලුත් කතා වුණා, වැදගත් නැති දේවලුත් කතා වුණා. මඩ ගැසිලිත් සිද්ධ වුණා, දෙපැත්තටම මඩ හුවමාරුත් වුණා. නමුත් මා හිතනවා මේ ජනතාව බලා සිටින්නේ වර්තමාන අර්බුදයෙන් ගොඩ එමට කවුද වගකීම් බාරගන්නේ, මොකද්ද ස්ථාවරය, ව්‍යවස්ථාව ගැන කතා කරන එකවත්, ආර්ථික අර්බුදය ගැන විශ්ලේෂණ කරන එකවත් නෙමෙයි. කඩිනමින් කවුරු හරි මේකට විසඳුමක් ගේනවද කියන එකයි ජනතාවගේ බලාපොරොත්තුව මේ අවස්ථාවේ. ඊළඟට මම හිතනවා රජයට කරන්න බැරි නම් හරි, ජනතාව රජයට සහයෝගය දෙන්න අකමැති නම් හරි, විපක්ෂයට රට බාරගන්න වෙනවා. විපක්ෂය හැටියට අපි මෙතෙක් කල් අපි අදා ප්‍රකාශ කරා, ඇතුළෙත් පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් අපි කෑ ගැහුවේ රජයේ තියෙන අසාර්ථකභාවය සහ රජයේ තියෙන අසමත්භාවය ගැන. එතකොට ඒ අවස්ථාවේදී අපට මේක බාරගන්න වුණොත් අපට අනිවාර්යෙන් පස්ස ගහන්න බෑ. අපි ඉදිරිපත් වෙලා ඒ වගකීම බාරගන්න ඕන. විපක්ෂ කාර්යභාරය රජයට මඩ ගහන එක පමණක් නෙමෙයි, ඒක හන්දා අපි ඒක බාරගන්න ඕනේ. නමුත් ඊළඟට මගේ පුද්ගලික මතය, අපි බාරගන්නවා නම් අනිවාර්යයෙන්ම ජනාධිපති ධූරයත් එක්ක රජයක් බාරගන්න ඕනේ. රටේ අර්බුදයක් තියෙන වෙලාවක මා හිතනවා කවුරු රජයක් කරාත් රටේ ඒ රජයේ ශක්තිමත් නායකයෙක් ඉන්න ඕනේ. මොකද මේ තියෙන ව්‍යාකූල තත්ත්වය මත ඒක හන්දා අපි බාරගන්නවා නම් ජනාධිපති ධූරයත් එක්ක බාරගන්න ඕනේ. එහෙම නැතුව මගේ පුද්ගලික මතය මම මේ කියන්නේ, ජනාධිපති ධූරය අහිමි වීම අහෝසි වීමෙත් ආදීනව ගොඩක් තියෙනවා. ඒවා බොහෝම දුරදිග බලලා කළ යුතු දේවල්, විශේෂයෙන්ම අපේ රටේ ව්‍යවස්ථානුකූලව පළාත් සභාව පවතින ක්‍රමවේදයක් තියෙනවා. පළාත් සභාව පවතින රටක මම හිතනවා මගේ පුද්ගලික මතය ජනාධිපති ධූරයක් තියෙන්න ඕනේ. එවනම් අපි රට බාර ගන්නකොට තමුන්නාසෙලා ජනාධිපති ධූරයත් එක්ක අපට බාර දෙන්න ඕනේ. අපේ ජනාධිපති ධූර අපේක්ෂකයා ගැන අපට විවාදයක් නැහැ. අපේ නායකතුමා එතන බාර ගන්න වෙනවා කියලා එකයි බාරගත යුතුයි කියන එක මගේ මතය. එතකොට ඒ ගැන තමුන්නාසලාට වාදීවාද තිබුණත් ඒ වාදීවාද අපට අදාළ නැහැ. ඒ කන්න මගේ දේශපාලන ස්ථාවරය ඒ ආකාරයට මං ප්‍රකාශ කරන්න ඕන. ඊළඟට තමුන්නාසලා දන්නවා රටේ අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. මේ අර්බුදකාරී තත්ත්වයේදී නොයෙක් නොවිය යුතු දේවලු සිද්ධ වෙනවා. නොයෙක් ගැටලු ඇති වෙන සමාජයේ ඒකන්ද මෙයා විසඳන්න බැඳිලා යෙදිලා ඉන්න කට්ටිය ඉතාම ඥානාන්විත වැඩ කරන්න ඕන කාලයක් මේක. මේ ගැන මම නැවතත් කියන්නේ, මට අයිතියක් තියෙනවා දවස් දෙකකට කලින් මේ පාර්ලිමේන්තු පරිශ්‍රයට ඉදිරියේදී, අපේ පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල් වෙන ස්ථානයේ ඉදිරියේදී වෙච්ච ප්‍රහාරය, හමුදා සෙබලෙකුට පොලිස් නිලධාරිය ප්‍රහාරයක් එල්ල කරා. ඒක ගැන මම නැවත කතා කරන්න ඕනේ. මොකද මෙතෙක් දුරට ඒක ගැන සිදුවෙච්ච දේවල් ගැන කතා බහ කරපු දේවල් ගැන මගේ පැහැදීමක් නැහැ. මම ඒක ගැන කතා කරන්න ඕනේ මෙවැනි දේවල් වෙන එක මේ වර්තමාන අර්බුදකාරී තත්ත්වයේදී සමාජයේ නැති ගැටලු ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්. අතීතයේ අපි දන්නවා හමුදා සහ පොලිසිය ඉතා සහෝදරත්වයෙන් වැඩ කරා. රටේ ඉතා භයානක යුද්ධයක් තියෙන සමයේ අපි සහෝදරයෝ වගේ වැඩ කරා. අපි පොලිසිය ආරක්ෂා කරගත්තා. පොලිසිය අපේ උදව්ව ඉල්ලපු හැමතැනකම අපි පොලිසියත් එක්ක හිටගත්තා. ඒක හන්දා එවැනි අවබෝධයක් නැතුව විකෘති මනසකින් වැඩ කරන අය ඉන්නවනම් ඒක තමුන්නාන්සේලාගේ රජයේ පැත්තෙනුත් ප්‍රශ්නයක්, අපේ විරුද්ධ පක්ෂයේ පැත්තෙනුත් ප්‍රශ්නයක්, සමාජයේ පැත්තෙන් රට පැත්තෙනුත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද එවැනි ගැටලු ඇතිවීම සියලු දේට අහිතකරයි. මං සොයලා බැලුවා මේ ප්‍රශ්නය ගැන. විශේෂ බලකායේ පාපැදිකරුවන් 8 දෙනෙක් බයිසිකල් 4කින් පාර්ලිමේන්තු බැරියර් වලින් ඇතුළට ආවා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ හමුදාවේ 200ක් ඉන්නවා පොලිසියට සහයෝගය දෙන්න ආපු අය. එතකොට මේ ඇත් එක්ක එකතු වෙන්න තමයි මේ මෝටර්සයිකල් 4 පාපැදිකරුවන් 8 දෙනා ඇවිල්ලා තියෙන්නේ. විශේෂ බලකායේ අය එනකොට මූණු වහගෙන නේවා රෝ මේවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මොකද ඕනම රටක විශේෂ බලකායේ කොමාන්ඩෝ සෙබළුන් සමාජයට යනකොට ඒගොල්ලොන්ගේ අනන්‍යතාවය, ඒගොල්ලොන්ගේ පින්තූර ගන්න දෙන්නේ නැහැ, ඒගොල්ලොන්ගේ රහස්‍ය බව රැක ගන්නවා. ඒකන්ද මූණු වහගෙන ආවා කියන එක දරුණු අපරාධයක් නෙමෙයි. එතකොට මේ සෙබළු 8 දෙනා ඇතුළට එනකොට එතන හිටව පොලිස් නිලධාරීන් මේගොල්ලන්ට ඇතුළට එන්න දුන්නා. එතකොට අනන්‍යතාවය ඇහුවෙත් නැහැ. එතකොට මූණු ආවරණ වලින් ඇද්දෙත් නැහැ. ඇතුළට ඇවිල්ලා විනාඩි 10කට විතර පස්සේ නැවතත් මේගොල්ලන්ට ලැබුණ උපදේශක් මත මේගොල්ල නැවතත් පිටත් වෙලා යන්න හැදුවා. අනිත් එක අපි තේරුම් ගන්න ඕනේ විශේෂ බලකාය කියන්නේ සුවිශේෂී පුද්ගලින්ගෙන් සමන්විත බලකායක්. ඒගොල්ලොත් ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න.
ජනතාවට පහර දෙන්න නෙමෙයි. දෙකක කාලයක් තියෙනවා.
මට විනාඩි දෙකක් දෙන්න.
ඔව්, තව විනාඩි දෙකක් තියෙනවා.
එතකොට ඒක හන්දා ඒගොල්ලෝ යුද්ධ කරන කාලේ, ජීවිත පූජා කරන කාලේ ජනතාව ඒගොල්ලන්ට මඩ ගැහුවෙත් නැහැ. ඒක හන්දා ඒගොල්ලෝ කරන රාජකාරිය අනුව අපි ඒගොල්ලන්ට දොස් පටවන්න අවශ්‍ය වෙලාවක් නෙමෙයි මේක. අනිත් අතින් මම කියන්න ඕනේ මම මීට කලින් දවසේ කතා කරපු වෙලේ මම කිව්වා සෙබළු අටපාස් කට්ටිය කියලා. දැන් මේකත් සමහරු අල්ලගෙන මේ රටේ අර්බුදස්සේ සිද්ධිය ගැන නෙමෙයි කතා කරන්නේ, මට මඩ ගහන අටපාස් කිව්වා කියලා. ඒකෝට මම ඒක පැහැදිලි කරන්න ඕනේ. මේ රටේ ජෙනරල්ලා ඉඳලා තියෙන අටපාස් වෙලා හමුදාවට ඇවිල්ලා ජෙනරල් ධූරයට ගිහිල්ලා. එතකොට මේ අටපාස් වෙලා හමුදාවට එනවා කියන එක ලාබාල පහත් කළ සැලකී යුද්ධයක් නෙමෙයි. මේ රටේ අපි දන්නා කෝටිපතියෝ, දානපතියෝ, නවලෝක මුදලාලි, ඥාන මුදලාලි, දාස මුදලාලි, පහවත් පාස් නැති කට්ටිය. එතකොට මේ අටපාස් කියන එක ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ අටපාස් කට්ටිය හමුදාවට එන්නේ අපි අටපාස් කට්ටිය හමුදාවට ගන්න හින්දා. අපි ඕ ලෙවල් පාස් වෙච්ච කට්ටිය නම් දැන් ගුවන් හමුදාවට ගන්න ඕ ලෙවල් කට්ටිය. එතකොට එහෙමනම් ඕ ලෙවල් කට්ටිය අපටත් එයි. මේගොල්ලෝ ඕ ලෙවල් කරලා හමුදාවට බැඳේවි. අපි ගන්න ඕ ලෙවල් කට්ටිය සමහර තාක්ෂණික ඒකක වලට. අපි ගන්න ඒ ලෙවල් කට්ටියත් වෛද්‍ය බලකාය වගේ වට. නමුත් අපට ඕනේ සටන් රෙජිමේන්තු වලට මේ අටපාස් තරුණ ජවයේ තියෙන කට්ටිය. මොකද මේ අටපාස් තරුණ කට්ටිය ඒගොල්ලෝ ඉතා ක්‍රියාශීලී. ඒගොල්ලෝ නිර්භීතයි. ඒගොල්ලෝ ක්‍රීඩාවට ලැදි. සමහරලාට ඒගොල්ලෝ දඩබ්බරයි. සමහරලාට ඒගොල්ලෝ හිතුවක්කාරයි. නමුත් ඉතා එඩිතරයි. ඒතකොට ඒ වගේ අය තමයි අරගෙන අපිට පුහුණු කරන්න පුළුවන් අපේ වැඩවලට. ඒතකොට මම අටපාස් අය කියපු එකෙන් මම අදහස් කරේ ඒ තරුණ ජවයේ තියෙන කට්ටියට නොවිය යුතු දෙයක් වුණොත්, ඒගොල්ලන්ට කට්ටිය අපහසුතාවයට පත් කළ රාජකාරිය කරන්න නොදුන්නොත් එතන ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන
කියන්නේ.
ඒකාන්ත මේ අටපාස් කතාව ගැන කවුරුවත් වැරදියට හිතන්න එපා. අපි අටපාස් අයට ආදරේ. ඒකාන්ත තමයි අපි අටපාස් කට්ටිය හමුදාවට ගත්තේ. ඒගොල්ලෝ හින්දා තමයි ජෙනරල්ලා ඉන්නේ. ඒගොල්ලෝ හින්දා තමයි ෆීල්ඩ් මාෂල්ලා ඉන්නේ. මම වනජීවි ඇමති කාලෙත් මම කැබිනට් අනුමැතිය ගත්තා අටපාස් කට්ටිය 3000ක් ගන්න වනජීවි දෙපාර්තමේන්තුවට. එතකොට ඒක අපි අවතක්සේරු කරේ නැහැ කවදාවත්. ඒකන්ද මේ රටේ මේකට මඩ ගහන කට්ටියට මම පැහැදිලිව කියනවා ඒ මඩ ගහන්නේ අටපාස් පුද්ගලයා අඩු කෙනෙක් කියලා හිතන කට්ටිය තමයි අටපාස් කතාව කිව්වා කියලා මට වරදපටවන්න හදන්නේ. නමුත් අපි අටපාස් නෙමෙයි, පහපාස් නෙමෙයි. මමත් ඕ ලෙවල් පාස් කෙනෙක්. ශෛන්ද සිල්ලත් පාස් ඕ ලෙවල්, ජනාධිපතිපත් පාස් ඕ ලෙවල්. එතකොට අටපාස් වලින් තව අවුරුදු දෙකක් ඉන්න ඕනේ ඕ ලෙවල් පාස් වෙන්න. එතකොට මේ ගැටලුව ගැන කවුරු සැකයක් තියාගන්න එපා. අපේ ප්‍රණාමය ඒගොල්ලන්ට අනිවාර්යෙන් අපි පුද කරනවා. ඒගොල්ලන්ට ගෞරවණීය තත්වයක් තියෙන පුද්ගලයෝ හැටියට අටපාස් වුණත් 45000 වැඩි පඩි ගන්නවා. අද රටේ උපාධිධාරියෝ ඉන්නවා 30000යි පඩි ගන්න.
අවසන් කරන්න.
ඒකේ තියෙන අවතක්සේරුව මොකද්ද? ජය වේවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමා.